సమంతా చక్రవాళేషు అత్రా గచ్ఛంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ ఏ అప్పగే శాస్త్రువు సమ్మా సంబుదురజానన్ వహన్సీట అపహమ దినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని, ඔබ හැම දිනාම අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ මැදිරියට රැස් වෙලා තිබෙන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාව සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව කාලාන්තරයක් බලාගෙන ඉඳලා මේ දේශනාව සඳහා ඉතාම කැමැත්තෙන් දායකත්වයේගෙන කටයුතු කරලා තියෙන්නේ ප්‍රියංක සමරනායක මහත්මාත්, అనూషా సమరనాయక మహాత్మ్య సహా దరువన్ ఎకతు వేలా మేయుతుం దేశనావట దాయకత్వేగిన కటయతు కరనో. ప్రియంక సమరనాయక మెతితుమంటత్, అనూషా సమరనాయక మెతినియట, దరువంటత్ అపి హెమ దినాటమ దేశనావ అవసానయే అనుమోదనా కరంట బలాపృత్తు వెనో దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే. పిన్నత్ని, මේ ධර්මාවබෝධය කියන එක එහෙම ලේසියෙන් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ගොඩක් දුෂ්කර එකක්. මොකද ලෝකයට අවබෝධය කියන එක ආගන්තුක එකක්. ඒතර ඒ අවබෝධය සම්බන්ධ ආගන්තුක ස්වභාවයක් තමයි ලෝකයට තියෙන්නේ. ඒතර මේ අවබෝධය සම්බන්ධ ලෝකයට ආගන්තුක වෙන්නේ අපි හුරු වෙලා තියෙන්නේ අවබෝධයට අදාළව විමසා බලන්ට නෙමෙයි. අපි හුරු වෙලා තියෙන්නේ තණ්හාව වඩන්න. හොඳට බලන්නකෝ අපේ ජීවිතේ. අපි පුරුද්දක් විදියට අපි කරන්නේ යායන් තණ්හා. තණ්හාව හදනවා පෝණෝ භාවිකා, පුනර්භවයට අදාළ විදියට. පෝණෝ භාවිකා කියන්නේ පුනර්භවය. පුනර්භව කියන්නේ ආය උපදින විදියට තණ්හාව හැදෙනවා. මොකද මේ ලෝකේ පැවැත්ම පිණිසනේ හැදිලා තියෙන්නේ. හොඳට බලන්නකෝ. ලෝකේ ආවේනික தત્ත්වය තමයි පැවැත්ම. මේ සියලු දේවල් මේ ගහකොළ පළ දරන්නේ පැවැත්මට. ස්ත්‍රියක් ඍතුමත් වෙන්නේ පැවැත්මට. එතකොට ස්ත්‍රියකගේ ඍතුමත් භාවය කියලා කියන්නේ පැවැත්මට අදාළ දෙයක්. එතකොට අපිට එක දෙයක් පැහැදිලි, මේ ලෝකයේම පැවැත්ම පිණිස තමයි සකස් වෙලා තියෙන්නේ. අපේ සිතුවිලි පවා පැවැත්මට ඇති වෙන්නේ. හොඳට බලන්න, කෙනෙක්ගේ හිතේ රාගය ඇති වෙනකොට අපි ඒකට ගරහන්න හොඳ නැහැ. රාගය තමයි පැවැත්මේ මූලික සන්දර්භය. රාගයෙන් තොරව පැවැත්මක් නැහැ. අර සින්දුවල නම් තියෙනවා රාගයෙන් තොරව ප්‍රේමයක් තියෙනවා කියලා, එහෙම එකක් නැහැ. රාගයෙන් තොරව මේ පින්වත්නි එහෙම සෙනෙහස කියලා එකක් ඇති නෑ. හේතුව රාගය. එතකොට රාගය පිළිබඳ බුදුරජාණන් වහන්සේ කොහොමද ලෝකයේ ශ්‍රාවකයෙක් කොහොමද දකින්න ඕන? රාගයේ පැවැත්මේ සාධකයක්. එච්චරයි, අපි එච්චරයි පිළිගන්නේ. එතකොට කෙනෙක්ගේ සිතේ රාගයේ පැන නගිනකොට බුද්ධ ශාසනයකට ගරහා කලන්නේ. එතකොට ඒ රාගයේ පැන නගින්න යම් කෙනෙක් පුද්ගලයෙක් තුළ රාගයේ පැන නගින්න ජීව විද්‍යාත්මක හේතු බලපාන්න පුළුවන්. එතකොට රාගයේ වගේ මනෝභාවයක් තමන් තුළ ඇති වෙනකොට ඒකට විද්‍යාත්මක කියවීම ඇතුලේ ඒකට හෝමෝන ක්‍රියාකාරීත්වය කොච්චර බලපානවද වගේ කියනවා. ඒකට තමයි අපි කියන්නේ නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා කියලා. ඒ කියන්නේ මේ කායිකව ජීව විද්‍යාත්මකව සිද්ධ වෙන දේවල් සිතුවිලි වලට බලපෑම් කරනවා. එතකොට මේ කාය ස්වභාවය තමයි රූපය කියලා අපි කතා කරන්නේ. ඒක නාම සංස්කාර වලට බලපෑම් කරනවා. ඒ වගේ මේ නාම සංස්කාර රූපයට බලපෑම් කරන එක අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන එකක් නිසා අනික යැපෙනවා. ඉතින් ඕක අපි හොඳටම දාන්න නිසා මිනිහෙක්ගේ හැඟීම් වලට අපි අභියෝග කරන්නේ නැහැ. දැන් බුද්ධ ශාසනේ ඒක බලන්න බුද්ධ ශාසනේ කොච්චර දියුණු එකක්ද කියලා. ඒ කියන්නේ කෙනෙක්ගේ සිතුවිලි ලෝකේ බොහොම නිදහස ගැන නිවහල්කම ගැන ලෝකේ ලොකුවට කතා කරනවා. ද ලංකාවේ පන්සල්වල යන ක්‍රමයේ සම්පූර්ණයෙන් වෙනස් ටිකක්. ඒක අර මූලික දේශනාවම නෙවෙයි, ඒක සංස්කෘතික කියවීමක් නේ. ඒ කියන්නේ ඕනම ආගමක් කාලයක් යනකොට සංස්කෘතිකයිනේ. ඒ කියන්නේ සංස්කෘතික වෙනවා. දැන් ජේසුස් වහන්සේට උනත් ඉටිපන්දම් පත්තු කරලා ඒ ගීතිකා කියන ඔය වගේ එකක් කියන්න ලොකුවට උවමනාවක් තිබිලා නැහැ. යුදෙව් සම්ප්‍රදායට ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ සමකාලීන බ්‍රාහ්මණවාදයට විශාල ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරමින් තමයි නිවන සම්බන්ධ පැහැදිලි කළේ. නැත්නම් ඒක ලෝකේ පැලවෙන්නේ නැහනේ. එතකොට ඒක පැලවෙන්න නම් මේ සමකාලීන ඉගැන්වීම් සමග මිශ්‍ර වෙන්නත් ඕනේ, ඒවට නව ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරන්නත් ඕනේ. ඒක උපාය මාර්ගයක්. හරි. එතකොට සමකාලීන ඉගැන්වීම් වලට එකතු නොවි ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරන්නේ, ඒ කියන්නේ සමකාලීන ඉගැන්වීම් වලට ඕනම දෙයක ඒක තමයි ස්වභාවය. මේක හොඳට තේරුම් ගන්න. සමකාලීන ඉගැන්වීම් වලට ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරන්න අලුතෙන් මොකක් හරි දාර්ශනයක් හරි මොනවා හරි පැලවෙන්න නම් සමකාලීන ආගමික ඉගැන්වීම් සමකාලීන දර්ශන යමක් එක සුසංයෝගයක් හදාගන්න ඉස්සෙල්ලා පරිස්සමට එකතු වෙන්න ඕන. ඊට පස්සේ ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් දැන් උන්වහන්සේට මේ උන්වහන්සේ දැන් මහා බ්‍රහ්මයා පිළිබඳ ඉතා බරපතල කියවීමක් තියෙන කාලෙක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ වගේම මහා බ්‍රහ්මයා පිළිබඳ කියවීමට ලෝකයේ සියලු ආගමික මතවාද යට වෙලා තිබ්බේ. ඒකනේ බමුණොන්ට පුළුවන් රජුරෝත් පත්තු කරන්න පුළුවන්. යන් බ්‍රාහ්මණයන් ශාස්ත්‍රියන්ටත් වඩා උඩින් ඉන්නේ. බමුණු කිව්වොත් කිව්වා තමයි. බමුණු කිව්වම අපේ ඔළුවට එන්නේ නිකන් ග්‍රැවුල් කොණ්ඩ වවාගත්ත එහෙම පිරිසක් නෑ. බමුණු කියන්නේ හරිම ආරෝහ පරිණාහ ශරීරයක්. තම හරිම ලස්සනමයි තමයි ඒ කාලේ බමුණු කියන්නේ. ඒගොල්ලෝ හරි ලස්සන පිරිසක්. දැන් අපිට බමුණෙක් කියලා කිව්වහම නිකන් අමුතු පෙනුමක් නේ ඔළුවට එන්නේ. එහෙමයි නෙමේ බමුණු කියන්නේ. බමුණු කියන්නේ හරිම ලස්සන පිරිසක්. එතකොට මොකද ඒගොල්ලෝ ඉතාම අධික සුවපහසු ජීවිතයක් ගෙවපු අය. ඒගොල්ලෝ තමයි කාමසුකල්ලිකානු යෝගයේ ඉහලින් නියෝජනය කළේ. ඒගොල්ලෝ කිව්වා අපිට සැපදීම තමයි ලෝකයේ සුන්දර දේ කියලා. ඉතින් ඒගොල්ලෝ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ සමකාලීන ඉගැන්වීම් එක මිශ්‍ර වෙලා ඒවාට සම්බන්ධ කියවීම් මුදින් පුරුදු කරලා බලලා තිනේ. කියන්නේ කාමසුකල්ලිකානු යෝගයේ කලින්ම කරක් කියන්නේ. ඒවා පාවිච්චි කරලා බලලා තිනේ. ඒවා පාවිච්චි නොකළා නම් සමහර විට ලෝකේ ගැරහීමක් වෙන්න පුළුවන්. ඔයා දන්නේ නැහැ මේක ගැන කියලා. මොනවද දන්නේ නැහැ ඔබ වහන්සේ මේ කාම සම්පත් වල ආස්වාදයේ දන්නේ. මොකද බුදුරජාණන්සට එක්තරා වෙලාවක චෝදනාත් කරනවා ඔබ වහන්සේ මේ සැපයට විරුද්ධයි, ඒකයි ඔබ වහන්සේ මේ දුකක් ගැන කියන්නේ කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක ඒකට අභියෝග කරන්න ධර්මයේ කියනවා. මොකද්ද? මම අට හේමන්ත ගිම්හාන වස්සානකේ ඍතු වලට වෙන වෙනම මාලිගා තිබිලා තියෙනවා. එතකොට හේමන්ත ඍතුවේ ඉවර වෙනකොට මම වාසනාවට අදාළ මාලිගාවට මාව එක්කරගෙන යනවා. ඒකට අදාළ පිරිස ඉන්නවා. මට අවුරුදු 20ක් වෙනකොට මුළු මාලිගාවෙම 20 අවුරුදු 20යි විතරයි මම දකින්නේ. එතකොට 140,000ක් විතර පිරිවරාගෙන මම මාලිගාවේ ඉඳලා තියෙන්නේ. එතකොට මම මේ විදිහේ සැපසහිත ජීවිතයක් ගෙවුවට ඔයාට එහෙම තියනවද කියලා අහනවා. මම මේ කියන කතාව විශ්වාස නැත්නම් ඔයා බලන්න කියනවා. මේ ශාක්‍ය වංශිකයන්ගේ මගේ යුවරජකම දරපු රාජධානිය හැඩේ ගිහින් බලන්න කියනවා. ඒතර මම දුර්ගේශ්වරී වලට යන්නේ ඊටාම සැපසහිත ජීවිතයක ඊටා මිහිරි අත්දැකීම් කියලා හිතාගෙන ලෝකයා දුවන ඔක්කොම අත්දැකීම් අත්දකලා. හරි? ඔක්කොම අත්දැකීම් අත්දකලා තමයි මම දුර්ගේශ්වරී වලට යන්නේ කියනවා. එතකොට ඒ දුර්ගේශ්වරී වලට ගිහින් මම විවිධ ආධ්‍යාත්මික ක්‍රමවේද හඹාගෙන ගියා. ඒක පැවිදි කණ්ඩායම් කියන ඒවා කරලා බැලුවා කියනවා. එහෙම මම හොයාගෙන යනකොට මට යම්කිසි ගැඹුරු ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් මුණ ගැහුණා. ඒ ආධ්‍යාත්මික වැඩපිළිවෙල තමයි පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ, අරූපාවචර ධ්‍යාන කියලා ඔය ආධ්‍යාත්මිකව එක එක පියවර තියෙනවා. එකෙක් පියවර තියෙනවා. පළවෙනි පියවර අත්දකිනකොට මට ඒක කවදාවත් කාමයන්ගෙන් අර තා සුවපහසු ජීවිතයක් හේමන්ත ගිම්මාන වසන කියන ඍතු වලට වෙන වෙනම මාලිගා තියදී මාලිගාවල ලැබිච්ච නැති ඉතා මිහිරි අධ්‍යාත්මික සහනයක් මට දැනෙන්න පටන් ගත්තා කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඒක උපමාවකින් කියනවා. ඒක හරියට මේ දැන් අපි තමු නිකන් පැසවපු සැරව ගෙඩියක් දිය කෙනෙක්ගේ ශරීරයේ කහන වේදනාව වැඩිකමට දිය බුබුලු ඇවිල්ලා කියනවා. මොකක් හරි ආසාත්මිකතාවයකට ඒ දිය බුබුලු ඇවිල්ලා ඒ වගේ වේදනාව වැඩිකමට ඒ වේදනා වැඩිකමට යා කරන්නේ කොහොඹ කූරක් කරගෙන ඒ කාලේ එහෙමම කරන්න ඇති. කොහොඹ කූරක් කරගෙන ඒක රත් කරලා අර දිය බුබුලේ තියන ලුකුවට දියපට්ට ඇවිල්ලා නැගී වේදනාව වැඩිකමට. ඉතින් එතකොට ඒවා අර කහන්නත් බෑ, මොකද හේතුව ඇඟේ කැසිල්ලක් තියෙනවා. එතකොට අර දිය බුබුලු තුවාලු වුණාම අධික දැවිල්ලක් එනවා. ඒ නිසා අර මිනිස්සෙක් කොහොඹ කූරක් අරගෙන රත් කර කරලා දිය බුබුලු වල තියනවලු. දැන් අද නම් ඕන තරම් බෙහෙත් තියෙනවනේ වගේ වට. එතකොට දිය බුබුල ඇතුලේ වතුර අර දිය බුබුල නටන්න පටන් ගන්නවලු පොඩ්ඩක්. එතකොට පොඩි මිහිරි ආස්වාදයක් ලැබෙනවලු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, ඊට පස්සේ යාට වෛද්‍යවරයෙක් හම්බෙලා කියනවලු, ඔහොම කරන්න එපා, ඔයාලට මම බෙහෙත් කරන්නම් කියලා. එයා වාරං ගිහින් බෙහෙත් කරනවලු. බෙහෙත් කළාම එයාගේ තුවාලේ සුවපත් වෙනවලු. එතකොට එයා ආයේ පාර ඇවිදගෙන යනකොට ඒ විදිහෙම ලෙඩෙක් හම්බ වෙනවලු. අර කලින් එයාට තිබ්බ ලෙඩේ වගේම කෙනෙක් ওই විදිහටම අර කොහොඹ කූරක් රත් කර කර මේ තියා ගන්නවලු. එතකොට අර පොඩි ආස්වාදයක් ලැබෙනවලු. මේක කහන්න ගියොත් එහෙම අර දිය බුබුල තුවාල වෙලා ඒවා එළියට ඇවිල්ලා ඉතා අධික දැවිල්ලක් හට ගන්නවනේ එළියට නිරාවරණය වුණාම. ඉතින් අර විදිහටම එයා කරපු දෙයම කරන මිනිස්සෙක් හම්බ වෙනවලු. එතකොට උන්වහන්සේ අහනවා, දැන් එයාට දැන් හිතෙනවද අහනවා අරක කරන්න මාත් ඔය වැඩේ කරන්න ඕන කියලා හිතෙනවද කියලා අර සුවපත් වෙච්ච කෙනාට තියෙනවද එහෙම අදහසක් කියලා අහනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේට අර චෝදනා කරන කෙනා කියනවා එයාට එහෙම හිතෙන්නේ නැහැ කියලා. ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ කියලා අහනවා. එයාගේ දැන් සුවපත් වෙච්ච කෙනෙක් කියනවා. එහෙනම් එදා එයා ඒක කරේ ඇයි කියලා අහනවා. එතකොට යා අර ප්‍රශ්න අහන කෙනා ටිකක් බුද්ධිමත් අය. මොකද ලංකාවේ බුදුහාමුදුරන්ගේ ලෝකේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරලා තියෙන බොහොම බුද්ධිමත් අය. එතකොට යා කියනවා ඒ ආස්වාදේ එදාට ගැළපිලා ගියා කියනවා. අදට ඒ ආස්වාදේ ගැළපෙන්නේ නැහැ කියනවා. එදා යාට එහෙම එකෙන් පොඩි ආස්වාදයක් තිබ්බා තමයි. එදා හැබැයි එදාට සාපේක්ෂව ඒක ගැළපිලා ගියට අදට ඒක හරියන්නේ නැහැ කියනවා. එහෙනම් මේ සාපේක්ෂව ආස්වාදේ හොයාගෙන යන්නේ. දැන් ඔයගොල්ලෝ ඒ ආස්වාදේ හොයන්නේ ඊට වඩා ගැඹුරු ආධ්‍යාත්මික ආස්වාදයක් මුණ ගැහෙනකන් විතරයි. ඒ කියන්නේ දැන් අපිට පුරුදු වෙලා තියෙන්නේ අරමුණු ඇසුරු කරගෙන ආස්වාදේ හොයාගෙන යන්න. දැන් උදාහරණයක් විදිහට අපි හොඳට කල්පනා කරලා බලන්න, අපි අරමුණු වලින් ආස්වාදේ හොයාගෙන යනවා. එතකොට අපිට අපිව ආස්වාදයටපත් කරන්න පුළුවන් ඉහළම අවකාශය තමයි ඊට මනාප රූප බලන එක, මනාප ශබ්ද අහන එක, මනාප ගඳ සුවඳ විඳින එක, මනාප රස පහස විඳින එක. ඔච්චරයි අපිට ආස්වාදයේ තියෙන්නේ. එතකොට අපි දන්නේ නැහැ ගැඹුරු ආධ්‍යාත්මික, ඒ කියන්නේ භාවනාව වගේ අතුලාන්තයේ තුල නිවෙන ගැඹුරු සංසිද්ධිය ඔස්සේ ගැඹුරු ආස්වාදයක් තියෙනවා කියලා. එතකොට ඒ ආස්වාදයට එකතු වුණාට පස්සේ ඇත්තටම මේ ඔක්කොටම වඩා එක හරිම මිහිරි. ඒක ඒ අන්නේ ඒකෙන් තමයි බුද්ධ ශාසනයේ ශ්‍රාවකයම ධර්මයේ පැත්තට ගන්නේ. දැන් අද ගොඩක් අය ධර්මයේ නැත්තේ, ඒ කියන්නේ ධර්මයේ කියලා හිතාගෙන අර පන්සල් වල සීන සංස්කෘතික රටාවට එකතු වෙලා ඉන්නේ. ඒක හොඳ දෙයක්. අර සංස්කෘතික රටාව ඕන කරන්නේ ඒ සමකාලීන ඉගැන්වීම අතර මේ සංස්කෘතික ධාරාවක් තුළ තමයි පැවැත්ම තීරණය වෙන්නේ. අපි සාරි සංස්කෘතිකයිනේ, ඔක්කොම සංස්කෘතිකයි. මම සංස්කෘතියට කැමති නෑ කිව්වත් සංස්කෘතිකයි. දැන් කෙනෙක් කියන්න පුළුවන් මං මගේ අම්මව පිළිගන්නේ නැහැ කියලා. යා පිළිගන්නේ නැතුණට යාගේ අම්මා අම්මම තමයි. එච්චරයි. කෙනෙක් කියන්න පුළුවන් අපි ওই සංස්කෘතියව පිළිගන්නේ නැහැ කියලා. ඒ පිළිගන්නේ නැහැ කියන්නේම සංස්කෘතිය ඇතුලේ ඉඳලා. ඒක හරියට අම්මව පිළිගන්නේ නැහැ කිව්වා වගේ. අපි ඔක්කොම සංස්කෘතික, ලෝකෙ හැමෝම සංස්කෘතිකයි. එතකොට මේ සංස්කෘතික ධාරාව ඇතුලේ අවස්ථානුකූලව පුද්ගලයාව සංයමයකටපත් කරන පොඩි පොඩි ගැටක් තියෙනෝකි. පුංචි පුංචි ඒවා තියෙනවා ඒකේ. එතකොට දැන් ඕනම ඉගැන්වීමක් කරන්නේ ඒ සමකාලීන ඒවාක එකතු වෙන එක. එකතු වෙන දැන් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණවාදයට එකතු වෙනවා ඉස්සල්ලා. ඊට පස්සේ ඒකට නව ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරනවා. දැන් බමුණුන් බුදුරජාණන් වහන්සේ මහා බ්‍රාහ්මයා නෑ කියලා කවදාවත් කියන්නේ නෑ. එතකොට මහා බ්‍රාහ්මයා පිළිගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහා බ්‍රාහ්මයා කියලා ඉන්නවා අංග ඉදර ඉන්නවා බ්‍රාහ්මාති මාතා විතුරු. අම්ම තමයි හොඳම බ්‍රාහ්මයා. අලුත් ප්‍රතිසංස්කරණය. මොකද අර ඒක පිළිගත්තේ නැත්නම් ඒක පාර ප්‍රතික්ෂේප වෙනවා. දැන් හොඳට බලන්න රතන සූත්‍රයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ කොහෙද රතන සූත්‍රයේ දේශනා කරන්නේ? කොහේ ඉඳලාද කරන්නේ? විශාලාවේදී විශාලා මහනුවර විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් මේ කොවිඩ් වසංගතය වගේ ඉතින් මේවා අර මේ දේශනා ආඛ්‍යානයේ දිහා බැලුවාම අස්වාභාවිකයි වගේ පේනවා. බුද්ධ ශාසනයේ දේශනා කරන රටාව තියෙනෝනේ. ඒකෙන් බැලුවට පස්සේ මේ නිකන් අස්වාභාවිකයි වගේ පේනවා. මොකද සමහර ඒවා බුදුරජාණන් වහන්සේට කියන්න සමහර පුරාවෘත ශෛලියක් පාවිච්චි කරන්න වෙලා තියෙනවා. ද එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරද්දී මේ සත්‍යයගේ පරිණාමය ගැන තියෙන විග්‍රහයේදී පරිණාමවාදය ගැන ලොකු සාකච්ඡාවක් ඇති වුණා පහුගිය කාලේ. එතකොට පරිණාමය ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ එක කරන්නේ මේ පුරාවෘතයක් වගේ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන කතාවක් වගේ. මනෝමය කායික ජීවි පිටින් මේ රස පොළොව ස්පර්ශ කරලා බැලුවලු පොළොව. එතකොට යට රසය ගැන ආසාවක් ඇති වෙලා මෙහිට ඇවිල්ලා පොළොව කණ්ඩ පටන් ගත්තොලු. ඊට කලින් යාල සතුට ආරේ කරගෙන හිටියලු. මෙහෙම එකක් කියනවා. ඇතර මේ කතාව බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ රස තෘෂ්ණාව විසින් සත්‍යයේ විකාශනය ආරම්භ වුණා කියන එක කියන්නේ. ඒ කියන්නේ රස තෘෂ්ණාව පුද්ගලයාගේ සම්භවය තීරණය කරනවා කියන එක කියන්නේ. ඒක තමයි අදත් අපේ පැවැත්ම පිණිස පවතින රස තණ්හාව ප්‍රධාන එකක් ඒක. එතකොට දැන් මේ කතාව කියන්නේ පාවිච්චි කරපු ශෛලිය ගැන මිනිස්සු ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක අර දේශනා ආඛ්‍යානේ දන්නේ නැති කමට. එතකොට මේ දේශනා ආඛ්‍යානේ දන්නේ නැති කමට ඒක වෙන්නේ දැන් විශාලාවේදී බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දැන් විශාලාවට ඇත්තටම බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නේ රාජතාන්ත්‍රිකව. රාජතාන්ත්‍රිකව නේ ආරාධනා කරන්නේ. එතකොට රාජතාන්ත්‍රික ආරාධනාවක් බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. විශාලාවට බුදුරජාණන් වහන්සේ නිකන් වඩින්නේ නැහැ. විශාලාවේ සමූහ ආණ්ඩුවක් තිබ්බේ. ඒගොල්ලෝ විශාල මේ අර්පෞකාලේ කොවිඩ් වසංගතය වගේ වසංගතයක් ඇති වෙලා ඊට පස්සේ දැන් ඒක තියෙනවානේ මේ තුන් බියක් තිබ්බලුනේ. රෝග බියක් තිබ්බලු, අමනුෂ බියක් තිබ්බලු. ඉතින් මේ විදිහට මේ බියක් ඉතින් ඒක සාමාන්‍ය වෙන එකක් ඒක. එතකොට අමනුෂ්‍යෝ සම්බන්ධව කතා වුණත් ඒක මෙහෙමයි ඒක වෙන්නේ. දැන් මිනිසුන්ට ලෙඩ හැදෙනකොට ආහාර හිග වෙනකොට ඉස්සෙල්ලේ පළවෙනියෙන් ඒකනේ ඇති වුණා කියන්නේ. ආහාර හිග වෙනකොට ඊට වරපැස්ස නැහැ. ඊට පස්සේ මිනිස්සු විශාල වශයෙන් ලෙඩ වෙනවා. ඊට පස්සේ ආහාර නැති වුණාට පස්සේ ප්‍රතිශක්තිකරණයම දුර්වල වෙනවා. මේ විදිහට බරපතල අරබුදයකට වැටෙනකොට මිනිසුන්ට ඒක විසඳ ගන්න විවිධ විධික්‍රම පාවිච්චි කරනවා. නමුත් ඒක විසඳ ගන්න බැරි වෙනකොට ඒගොල්ලෝ හිතනවා එනම් මේ පේන්නේ නැති කවුරු හරි මේකට බලපෑම් කරනවා ඇති කියලා. කවුරුහරි අමනුෂ්‍ය පිරිසක් මොකක් හරි මේ ඒගොල්ලන්ට ඒ ගැන බයක් ඇති වෙලා තියෙනවා. ඒකට විසඳුම් ඉදිරිපත් කළාට ඒක අකවත් හරි ගියේ නැහැ. ඊට පස්සේ මේ ජීවක කියන වෛද්‍යවරයා තමයි බුදුරජාණන් වහන්සේ සම්බන්ධව පැහැදිලි කරන්නේ. මෙහෙම මුනිවරයෙක් ඉන්නවා. අපි දන්නේ උන්වහන්සේවත් වැඩම කරේ. මොකද ඒගොල්ලන්ට විකල්පෙකුත් නැහැ නේද? දැන් බෙහෙත් කරනවා හරියන්නේ නැහැ. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ විශාලාවට එන්න මේ බිම්බිසාර රජුරවණ්ඩි ගිහින් කියන්නේ අනේ මේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න කටයුතු කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයා වැඩම කරන්න විශාලා මේ බිම්බිසාර රජුරෝ ලස්සනට සුදු වැලි අතුරල ලෑස්ති කරනවා. එතන ගඟින් එහා පැත්තේ ඉඳලා විශාලාවේ රජවරු ලෑස්ති කරනවා බුදුරජාණන් වහන්සේව පිළිගන්න. එතකොට බුදුරජාණන් වහන්සේව රතන සූත්‍රයේ දේශනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් කියන්නේ මොකද්ද? යානීද භූතානි සමාගත. අර ඔක්කොම මිනිස්සු එකතු කරලා රජුරෝ දැන් සමූහ ආණ්ඩුවක් නිසා ඒගොල්ලෝ එකතු කරන්න ඇති. සහ මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ යම් කෘත්‍යයක්ත් ඒකේ තියෙනවා. එතකොට මේ විශාල පිරිසක් එකතු වුණා බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ට කියන්නේ දේශනා කරන්නේ යානීද භූතානි සමාගතානි. අර අමනුෂ්‍යයන්ට තමයි කතා කරන්නේ. ඒක ඇත්තටම ඉතා ඉහළ මනෝවිද්‍යා උපක්‍රමයක්. ඒ මොකද මේගොල්ලෝ දැන් ඒ බයකින් ඉන්නේ. එතකොට ඒ පොටම පාවිච්චි කළොත් තමයි මේගොල්ලෝ තුල බුදුරජාණන් සම්බන්ධ එකඟතාවයක් එන්නේ. දැන් පින්වත්නි ඔයගොල්ලන්ට මාව හිතා අලුත් කෙනෙක් නම් මම ඔයගොල්ලන්ට විරුද්ධව කතා කරොත් අපි දෙන්න අතර ලොකු ගැටුමක් ඉන්නේ පළවෙනි. මොකද මම ඔයගොල්ලන්ට ආදුනිකයි නම් මං ගැන ඔයාලා දන්නෙත් නැත්නම් ඔයගොල්ලෝ යම් මතවාදයක් මත මුල් බැහැගෙන ඉන්නවා, බැසගෙන ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ මං අලුත් එකක් කියපු ගමන් ඔයගොල්ලෝ මායි අතර ලොකු ගැටුමක් ඉන්නේ. මොකද ඔයගොල්ලෝ මම අඳුරන්නෙත් නැහැ, මං කරපු දේශන අහලත් නැහැ. හැබැයි ඔයගොල්ලෝ යම් මතවාදයක් මත බැහැගෙන ඉන්නවා. එතකොට මේ මතවාදී මත බැහැගෙන ඉන්නකොට අපි දෙගොල්ලෝ අතර මම ඔයගොල්ලන්ට වඩා ආත්මසින් විරුද්ධ එකක් කිව්වොත් එම අපි දෙගොල්ලෝ අතර ඊට විසංවාදයක් ඇති වෙන්නේ. එතකොට අපි දෙගොල්ලෝ අතර ඇති වෙන සාකච්ඡාව අතිශය අසාරදකයි. හොඳටම අසාරදකයි ඒක. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ යානීද භූතානි සමාගතානි මේ අමනුස්ස සමාගම් වලට කතා කරන්නේ පළවෙනි. බුම්මා නිවායා නිවාන්තරික මේ භූමියදල අන්තරීක්ෂයේ දක්වාම බුම්මා නිවායා නිවාන්තරික අන්තරීක්ෂයේ දක්වා භූමියේ ඉඳලා අන්තරීක්ෂයේ දක්වා බුම්මා නිවායා නිවාන්තලිකේ සබ්බේව භූතා සුමනාවවතු සියලුම මනුස්සයන් කතා කරන්නේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කංච සුනන්තු භාසිතා මගේ භාෂණේ අහන්න ඕනේ එච්චරයි මම මේ කියන එක ඔය රතන සූත්‍රය හරි මිහිරි එකක් ඒ උන් මේ ලංකාවේ මිනිස්සු කටපාඩම් කරාට ඕවයි අර්ථයක් වගේ වගක්වත් නෑ ඔය ලංකාව මිනිසුන්ට. එතකොට මේ භාවයන් හරි ලස්සනයි පින්නත්. එතකොට ඊළඟට කියනවා දිවාචරත්තෝච හරන්තිය බලන්න බලන්න මේ මිනිස්සු කොච්චර හොඳ අයද. එහෙම කිව්වේ නැත්තම් අර මිනිස්සු උන්වහන්සේට ඇහුම්කන් දෙන්න ලෑස්ති වෙන්නේ නෑනේ. දිවාචරත්තෝච හරන්තිය මේ දවල් රැ ඔයාලට බලි පූජා දෙනවා. දවල් රැ ඔයාලට බලි පූජා දෙනවා. දිවාචරත්තෝච හරන්තියේ බලින් තස්මාහිනී රක්ඛතාපමත. ඒ නිසා මේ මිනිස්සු රකින්න ඕන. එතකොට එහෙම කියනකොට මෙයාලට දැන් මේ බුදුරජාණන් වහන්සේ දැකලත් නැහැ, කතා කරලත් නැහැ, මොකුත් නැහැනේ. එතකොට මේ ආපු අයට අදහසක් එනවා, අනේ මේ මුනිවරයා බොහොම අපි වගේම හිතන කෙනෙක්. ඉස්සල එකඟතාවයේ පළ කරගන්න එපාය. නැත්තම් මම කියන එක අහුම්කම් දෙන්න ලෑස්ති නැහැනේ. අනේ මේ මුනිවරයා අපිත් ඔය වැඩේම කරන්නේ. මේ මුනිවරයාත් අනේ අපිට උදව් කරන්න ඇවි. ඊට පස්සේ තමයි බුදුරජාණන් බලන්න ඊළඟ ගාතාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ අඳුන්වලා දෙන්නේ. ධර්මයේ අඳුන්වලා දෙන්නේ, සංඝය අඳුන්වලා. ඊට පස්සේ සෝවාන් වීම ගැන කියන්නේ. සම්පූර්ණ කරණීයමෙත මේ මංගල මේ රතන සූත්‍රයේ බලන්න සෝතාපන්න වෙන විදිය කියන්නේ. ඒ කියන්නේ මේ සමස්ත සමාජයට එකඟ වීම ඉතා වැදගත්. දැන් ඊට පස්සේ තමයි ප්‍රතිසංස්කරණය කරන්නේ. එතකොට දැන් ඒක සංස්කෘතික ධාරාව කියන්නේ අර ප්‍රතිසංස්කරණයට මූල බීජ හදන තැන. හැබැයි අපේ ප්‍රධාන කතාව තමයි භාවනාව. ප්‍රධාන කතා දැන් ලාර්සන් දැන් අද වෙලා තියෙන ලංකාවේ සංස්කෘතික ධාරාව ඕනෑවට වඩා ඔළුව උඩ තියාගෙන ඒගොල්ලෝ මේ චිත්ත සමාධිය ගැන, විදර්ශනාවක් ගැන, විපස්සනා කරන විධික්‍රම ගැන, පටිච්ච සමුප්පාදයක් ගැන, හේතුඵල වශයෙන් මොකක්වත් නැහැ. ලංකාවේ ගොඩාක් දෙනකොට ඒ කිසිම දෙයක් ගැන ලොකු අදහසක් නැහැ. එතකොට ඒ අදහසක් නැති නිසාම යාලට අර පන්සලට ආවම පොඩි සංසිඳීමක් තියෙනවා සිතුවිලි වේගයේ අඩුකමට. පන්සලට ආවම ඇති වෙන සිතුවිලි වේගයේ අඩුකම නිසා ආස්වාද ඒක පල්ලියට ගියත් ඇති වෙනවා. ඒ නිසා පල්ලියට යන මිනිස්සු පල්ලිය විශ්වාස කරගන්නවා, පන්සලට එන අය පන්සල විශ්වාස කරනවා. ඒ කියන්නේ ගෙදර ඉන්නකොට රූපාරම්මන සද්දා ඇතන පන්සලේයි පල්ලියේයි කෝවිලේයි ඔය හැම තැනකම වෙන්නේ ඔච්චරයි. පන්සලට ආව දැන් කෙනෙක් කියන්න පුළුවන් පන්සලට ආවම අනි බෝගහයටට ගියාම හරිම සනීපයි මට හරි සැහැල්ලුවක් දැන්. ඕකම පල්ලියට යන මිනිස්සුත් කියනවා. මේගොල්ලෝ කියන අනේ මට පල්ලියට ගියාම හරි හොඳයි, පල්ලියට ගියාම හරි සැහැල්ලුවක් දැනෙනවා. ඒක පන්සලේ පල්ලියේ දෙකේම කෙනෙක් එකම වැඩි. ඒතර කෙනෙක් කියන්න පුළුවන් දැන් මේවා වැරදිවට අල්ලගත්තම් මේ Facebook එකේ හැම කොල්ලෝ කෙල්ලෝ දානවා පොඩි පොඩි කෑලි කපලා බරියට බනිනවා. අපිට මේයි දැන් මේ පොඩි කෑල්ලන්නේ දැන් මම කියවන මම දැන් මේ කියපු කතාව දැම්මොත් මොකද මම කියනවා පන්සලේ පල්ලියේ දෙකේම එකම වැඩි කෙරෙන්නේ කියලා. නමුත් අපේ දර්ශනයේදී අපේ නිවන් මාගේදී අපි මේ කතාව කියන්නේ නැහැ. අපි මේ කියා දේශනාවේ පොඩි කෑල්ලක් දැම්මොත් හරි ගැටලු. එතකොට දැන් බලන්න පන්සල සහ පල්ලිය දෙකේම අවස්ථානුකූලව පුද්ගලයන් නිවෙනවා. යා නිවිලක් තියෙනවනේ. ඒකනේ පල්ලියට ගියාම මිනිස්සු කියන්නේ මට ගෙදර හිටියට වඩා හරි සැහැල්ලුයි. ඒක මේ දෙවියන් වහන්සේ කරන එකක් කියලා තමයි පල්ලිය අය හිතාගෙන ඉන්නේ. ලංකාවේ මිනිස්සු පන්සල්වල ඉන්න අය හිතා ඉන්නේ මේ ආමදුරුවෝයි බුදුහාරෝයි එකතු වෙලා කරන වැඩක් මේ නිවෙන එක කියලා. ඒක නෙමෙයි ඇත්තටම වෙන්නේ. ඇත්තටම වෙන්නේ සිතුවිලි ගලන වේගය අඩු වෙනවා පන්සලේදී. අර ගෙදරදී රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන ඇසුරු කරගෙන සිතුවිලි වේගයෙන් ගලනවනේ. ඒ සිතුවිලි ගලන එක ගෙදර ගලපු විදියට පන්සලේ ගලන්නේ නැහැ දැන්. මොකද අපිත් පන්සල සම්බන්ධ අපිත් ඉන්න තුල තියෙන සංජානනය අඳුනාගත්තකම ඒ සංජානනයේ තුල පන්සල ඇතුලේ අපිට ස්වභාවයෙන් අපි කලින්ම පන්සලට යනකොටම පන්සල ගැන අදහස් ඔළුවට දාගෙන තියෙන්නේ. එතකොට පන්සල සම්බන්ධ ඉතා ගැඹුරු අදහසකින් පන්සල සම්බන්ධ යම් සංජානනයකින් අපි යන්නේ. අපිට පන්සල අලුත් තැනක් නෙමෙයි. එතකොට පන්සලට ගියාට පස්සේ අර සිතුවිලි වේගයේ ගලනේ ඕකම කැලේකට ගියාම මිනිහෙකුටත් වෙන්න පුළුවන්. පන්සල් යන්නේ නැති පන්සල් යන්නේ නැති පල්ලි යන්නේ නැති සමහර මිනිසු කැමති හුදෙකලාවට ওই කැලෑවකට ගිහින් මේ මොනවාරි කැලේ ගුයාගෙන කාලා එන්නේ. ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ටත් ওই පල්ලියට පන්සලට යන මිනිසුන්ගේ මානසික ස්වභාවය යම් අත්දැකීමක් යාළටත් තියෙනවා. ඒක නේ ඒගොල්ලෝ කැලේට ඒවා මේ වර්ගන යන්නේ. එතකොට ඇත්තටම මේකේ වෙන දේ මොකද්ද? මේක වෙන දේ තමයි. ඒ කියන්නේ මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ ඔයාලා කොච්චර පන්සල් ගියත් පිරිණුවම් පාන්න අදාළ මුකුත් හම්බ වෙන්නේ නැහැ. සෝවාන් වීමට අදාළ මුකුත් හම්බ වෙන්නේ නැහැ. එහෙම මොකක් හරි හම්බ වෙනවා නම් පන්සල් වල ඉන්න අය සිවුරු ඇරලා ආයෙ ගෙදර යන්න විදිහක් නැහැ නේ. දැන් බලන්න පන්සල් වල ඉන්න කී දෙනෙක් යනවාද කියලා. පන්සල් වල ඉන්න පැවිදි අය එච්චර එහෙම සංසිඳීමක් තියෙනවා නම් මේ පන්සල් වල පින්වත්නි පැවිද්දෙක් කවදාවත් සිවුරත් ඇරලා ආයෙත් ගෙදරට ගිහින් විවාහ වෙලත් මේ දරුමල්ල පෝෂණය කරගෙන යාර අමාරු වැඩක් ඊට පස්සේ මොකද්ද මේ රැකියා කරන්න ඕන මහ විශාල වැඩ ගොඩක් නේ. ඒක කරන්න යයිද? එහෙම යන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න පන්සලේ පල්ලියේ කැලෑවට යන මිස ඔකටම වෙන එක දෙයයි තියෙන්නේ. මොකද මේක තමයි පරමාර්ථය. පරමාර්ථ මොකද්ද වෙන්නේ? වෙන්නේ සිතුවිලි ගලන වේගය අඩුයි කලින් වගේ සිතුවිලි ගලන්නේ. කලින් වගේ අර මේ කලින් ගෙදරදී ගලන සිතුවිලි තියෙනවනේ ඒ මට්ටමට පන්සලේ ගලන්නේ. මොකද අයියා පන්සල සම්බන්ධ මූලික සංජානනයකින් තමයි පන්සලට යන්නේ. පන්සල අඳුනගෙන යන්නේ. එතකොට මේ සංජානනයේ තුල එයා පන්සල මෙබඳු තැනක් පන්සලේ බෝධිය මෙබඳු තැනක් එතනට ගියාම මිනිසු පෑන් කලවක් කරලා එකෙන් යම් ආස්වාදයක් ලබනවා. ඒකෙන් යම් සංසිඳීමක් තියනවලු. ඒක යවුලුවේ තියාගෙන යන්නේ මේ හිත වැඩ කරන්නේ පූර්ව චේතනාවලට අනුව. ඒක මේ හිතේ හැටි පින්නවත්. එතකොට යාටත් යම්කිසි චිත්තාවේක යම්කිසි අදහසක් එනවා. ඒකයි මම කියන්නේ දැන් සමහර මිනිස්සු පොල් ගහන කෙනුත් ඕක තමයි වෙන්නේ. ওই වැඩේමයි වෙන්නේ. එතකොට දැන් මම දැක්ක මේ මේ ළඟදී එක එක්කෙනෙක් කිව්වා යාට කොඩි විනයක් කරලා කියලා. ඒක කොහොමද කරේ කියලා ඇහුවාම යා කියනවා මේ ගෙදර වල දාලා තිබ්බාය. ඒකේ වල දාලා තිබ්බේ කී තියනවා මේ ඒක කරලා තිබ්බේ ඒක අලුතෙන් කරපු එකක් කියලා යා කියනවා. එතකොට ඒකේ තියනවා යා මේ ඔළුවට දෙහි ගෙඩියක් එහෙම තියලා පොඩි නිකම් මේ තඹ පිටල තඹ වලින් රූපයක් හදලා ඒකට කටු ගහලා තිබ්බලු. හරි. එතකොට යා හිතනවා ඒක යාට කරපු කොඩි විනේ කියලා. දැන් මං කියන්නේ එහෙම කරලා යා පොඩ්ඩක් නවතුන එකත් හොඳයිනේ. දැන් එහෙම දෙහි ගෙඩි වලට කටු ගහලා හරිනේ. නැවත යා දැන් දෙහි ගෙඩියකට කටු ගහලා අර තඹ පත්තිරුවකට අඩු ගහලා ඒකේ නැවතිච්ච එකත් හොඳයිනේ. ලොකු වටිනාකමක් නේ. ඇයි යාගේ ඇත්තටම දෙහි ගෙඩියකට කටු ගහලා අපිට ලොකු දෙයක් කරන්න බෑනේ. මිනිහෙකුට ලොකු දෙයක් කරන්න බෑනේ. එතකොට හැබැයි එහෙම දෙහි ගෙඩියකට කටු ගහපු එකත් ලොකු දෙයක්. හේතුව යාගේ චිත්තාවේග ටික එහෙම මුදාහරපු එක පිහියෙන් අනින්න නැතුව. ඇවිල්ලා පිහියෙන් අනින්න නැතුව මේ මෑත කාලේ අර හතර වටේට වෙඩි තියනවා වගේ වෙඩි තියන්නේ නැතුව පින්වත්නි මට කොඩි විනයක් කරනවා නම් දෙහි ගෙඩි ටිකක් ගහලා හරි කමක් නැහැ. මට මාත් එක ආරෝහයක් හදාගන්න නැතුව මාවිතා පීඩාවට පත් කරන්න නැතුව අර මිනිස්සේ කරපු දේ ඉතා හොඳ වැඩක්. හේතුව එයාගේ චිත්තාවේග ටික හරි දැන් ඔන්න වැඩේ කරා කියලා එයාගේ චිත්තාවේග ටික මුදා හැරලා එයා වෙන පැත්තක් බලා ගනින්නේ. එනිසා ඒකටත් අපි ප්‍රසන්නතා කරන්න ඕන. මේ කාලේ හොඳටම දන්නවා දෙහි ගිඩි වලට කටු ගහලා අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. හරි. ඒ නිසා අපි ඒවයි එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඒමයි මොකුත් නැද්ද? නෑ නෑ තියෙනවා. ඉතින් අර මනුස්සයා චිත්තාවේග ටික එළියට මුදා හැරලා එයා වැඩේ දැන් හරි ඔන්න ඉස්සරහට මෙයාට දැන් පත්තු වෙයි කියලා එයා පැත්තකට වෙච්ච එක. ගෙදරට හානියක් කරන්න නැතුව ඉඩකඩම් වලට හානියක් කරන්න නැතුව මේ මනුස්සයාට පාරිදි ගහන්න නැතුව බණින් නැතුව පීඩාවට පත් කරන්න නැතුව පිරිස ඉස්සර රහසිගතවනේ ඔය කරන්නේ. ඉතාම රහසිගතව. ඉතින් ඒ රහසිගත කරන දේවල් වලින් එයා ඇත්තටම යාට එකකින් ආස්වාදයක් තියෙනවා. මොකක්ද ආස්වාදේ? එයාගේ චිත්තාවේග ටික එළියට විසි කරලා දානවා. ඊටාම Tamanගේ චිත්තාවේග ටික දෙහි ගෙඩියකට කටු ටිකක් ගහලා මුදා හරින එක ඒක ඊටාම එකට අපි හොඳ දෙයක් විදිහටයි අපි ඒක පිළිගන්න ඕනේ. ඒක නරක දෙයක් නෙමෙයි. දැන් මම මේක සාධනීය හොඳක් තියෙනවා. දැන් ඒක නොකලා නම් සමහරට වෙන කෙනෙකුට දීලා දැන් මේ ලංකාවේ පාතාලෙම ලොකුවට උඩු දුවනවා කියලා නේද ඔය නිවුස් වල කියන්නේ. කහට හරි සල්ලි ටිකක් දීලා වෙඩි තිබ්බොත් එහෙම ඉවරයිනේ. ඊට වඩා මොනතරම් යහපත් දෙයක්ද අර මනුස්සයා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පින්වත් මේ හැම දෙයකම ඇත්තට මේ වගේ තියෙනවා. අර තමන්ගේ ඉතා දුර්වල චිත්තාවේග ටික මුදා හරින රටාව. මම කියන්නේ ඒවා කරන්න ඕන කියලා නෙමෙයි. එහෙම ඔයගොල්ලෝ අත්දකින්න සමහර අත්දැකීම් ඒවා කරන්න යන්න එපා. ඒ වගේ කිසි අර්ථයක් ඇති ලොකු ඒවා නෙමෙයි. ඉතින් මේ ඒවා මිනිසු අත්දා බලන්න උත්සාහ කරනවා. එහෙම අභිචාර විදි කලින් තිබිලා තියෙනවා. ඒවා යම් සත්‍යතාවයකුත් තියෙන්න පුළුවන්. ඒකන ඒ කාලේ මෙච්චර කල් පවතින්න බෑනේ. දැන් පවතින්නේ පොඩි සත්‍යයකුත් එක්ක. නැත්නම් විශාල අවුරුදු ගාන පවතින්න විදිහක් නැහැ. ඒවා දැන් නැහැ ඇත්තටම. ඒවා නැති වෙන්න හේතුව එහෙම මොනවා හරි තිබ්බනම් ඒ අභිචාර විදිවල ඒවා ගුරු මුෂ්ටි නිසා මේ වෙනකොටත් සෑහෙන પરම්පරා ගානක් ඇවිල්ලා තියෙනවා. මේ ඒවා නැති වෙලයි තියෙන්නේ. හැබැයි එහෙම තිබුණා කිව්වත් අපි ඒක අයින් කරලා ඔයාලා ඉතින් පැත්තකට වෙන එකයි හොඳම දේ. දැන් අපි බලන්න ඕන පින්වත්නි මේ බුද්ධ ශාසනයේ ස්වභාවය තමයි අර ඒ කියන්නේ ඇත්තටම පන්සලට ආවත් පල්ලියට ආවත් කැලෑවකට ගියත් යම් සංසිඳීමක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මට්ටමේදී ඒක සත්‍යතාවයක් විදියට පිළිගන්නව සහ යා නිවිලක් තියෙනවා. ගෙදරට ආවම නෝනාගේ පැහැදිලි වෙනසකුත් තියෙනවා. වෙනද මහත්යත් එක්ක ලොකු ගැටලුව ඇති වෙනවා නම් පන්සලට ගිහින් ආවම නෝනා පොඩි සංසුන්කමකුත් තියෙනවා. හරි දෙක බැලූ බැලමට මහත්තයාටත් තේරෙනවා දැන් මේ මහත්තයා සමට දන්නෙත් නැහැ මෙයා පන්සල ගිහින් ආවා කියලා. ගෙදරට ආවම නෝන පොඩි නිවීමක් තියෙනවා ඒක ටික වෙලාවක් තියෙන උයනකම් විතර තියෙනවා. ඔය ලිවරු නම් ආයි පොඩක් අවුල් වෙනවා නමුත් උයනකම් හරි තියෙන එක ලොකු දෙයක් නේක මහත්තයලට ලොකු දහනයක් ඒක. එතකොට නෝනලටත් ඔය වගේ තමයි. මහත්තයා පොඩ්ඩක් පන්සලට ගිහින් අර එහේ මේ ආවන් පස්සේ පොඩි යම් සහනයක් තියෙන. ඒ සහනය ඇත්තටම පල්ලියට ගියා හිතනවා පල්ලිය මොකක් හරි කියලා. මේ ලංකාවේ පන්සල් වල එන අයට හිතනවා පන්සලේ තමයි මේක මොකක් හරි කියලා. ඇත්තටම මේ පන්සල් වල ඒක ඇත්තටම මේ සංස්කෘතිය අවස්ථානුකූල පුද්ගලයන් ඉවනවා. ඒ නිසා පන්සල් හරි හොඳයි. පල්ලියත් හරි හොඳ තැනක්. ඇයි යාව යම්කිසි ආකාරයක අවස්ථානුකූලව සංසුන් කරාපු එකත් හොඳ දෙයක් නේ. ඒ කියන්නේ ඉතා හොඳ මනෝවිද්‍යා ආයතනයක් තමයි පන්සල පල්ලිය කියන්නේ. නමුත් මේ අපි හිතාගෙන ඉන්නවා මේක මේ පල්ලියේ දෙවියන් වහන්සේගේ මෙහෙමත් නැත්නම් පල්ලියේ හිටපු මේ පූජකවරුන්ගේ සහ මොකක් හරි ලොකු දෙයක් පන්සලේ හිටපු ආන්දරුන්ගේ කො බෝධිය හාස්කමක් එහෙම කියලා අපි හිතනවා. එතකොට අපි මුලින්ම ගොඩනගා ගන්න සිතුවිලි රටාව අනුව අපි හිත වැඩ කරනකොට අපි කියන්නේ සංඥා කියලා. අපි ලෝකේ අඳුන ගන්නකොට අඳුනා ගැනීම සම්බන්ධ මතකයක් එක්ක තමයි නැවත අඳුන ගන්න. ඒකට අපි කියන්නේ භවය කියලා. කලින් මතක තියාගෙන ඉන්නේ මතක තියාගත්ත ඒවා ආවර්ජනය කරනවා. ඒ ආවර්ජනය කරලා නැවත ඒක අත්දකින්න. එතකොට ආයෙ ඒක තමයි භවය. මතක තියාගන්නවා ඒකට අපි කියන්නේ කර්ම භවය කියලා. ඒ මතක තියාගන්න එක විස්තර අපේ ඔළුවේ තියෙනවා. ඒවා නැවත ආවර්ජනය කරලා ආයෙ දකින්න මට්ටම එනවා. දැන් උදාහරණයක් විදිහට රුවන්වැලි සෑය කියලා එකක් තියෙනවා. අපි දන්නවනේ මතක් කරක ගමන් ඔළුවට එන රුවන්වැලි සෑය. ඒද රුවන්වැලි සෑය කොහෙද තියෙන්නේ? අනුරාධපුරේ තියෙන්නේ. කොහොමද රුවන්වැලි සෑය මේ බුබ්බුලාකාර මහ සෑයක්. රුවන්වැලි සෑයට යනවනම් මේ විදියට යන්න ඕන. කොළඹ ඉඳලා යනවනම් කුරුණෑගල පැත්තෙන් යන්නත් පුළුවන්. තව ඔය පුතලම් පැත්තේ යන්නත් පුළුවන්. මේ හැබැයි ඉතින් කොහෙන් ගියත් මේ යන්න පුළුවන් පාරවල් ටික මතක් වෙනවා. රුවන්වැලි සෑය කියලා හිතුවන් රුවන්වැලි සෑය මතක් කරනකොටම සෑය මැවෙනවා මනස තුල. මානසික මැවෙන ගතියක් තියෙන්නේ. ඒ මනස තුල මැවෙන එක තමයි කර්ම භවය කියන්නේ. මනස විස්තර තියෙනවා. විස්තර නිසා මානසිකාරය කරපු ගමන් මනසට මැවෙන ගතියක් තියෙනවා. ඒ මනසට මැවෙන ගතියට අපි කියන්නේ මොකද? කර්ම භවය. ඊට පස්සේ ආහිම රුවන්වැලි සෑයක් තියෙනවද කියලා ඕ රුවන්වැලි සෑයට කුරුණෑගලට ගිහින් දඹුල්ල පැත්තෙන් මේ පූජානගරයට ගිහින් මහසෑය දකින්න ගිහින් ඔන්න රුවන්වැලි සෑය දැర్శණය වෙන මට්ටම ඒක තමයි උත්පත්ති භවය කියන්නේ. එතකොට ආයි දැක්කම ඔවුනි අර රුවන්වැලි සෑය ගැන යාට මනසේ විස්තර තිබයි විස්තර වලට හරියන විදියටම ආයේ ලෝකේ හම්බුනාන් පස්සේ හොයපු දේ තියෙන බවටම ආයේ මනස පිළිගන්න එක ඕක තමයි ආයේ කර්ම භවය. මනසේ විස්තර සහිතව ඒ විස්තර නිකම් මේවා නෙමෙයි සාමාන්‍ය කෙනෙක් තුල කෙලෙස් සහිතයි. ඔකට භවංච පජානාති කියලා අපේ දේශනා මාලාවක් තියෙනවා. ඒක ඇහුවාම තමයි ඒක තේරෙන්නේ. මේ භවය කියන්නේ මොකද්ද කියන එක. ඒ මතක තියාගත්ත විස්තරවලට අනුව නැවත ආයේ ලෝකේ අත්දැකීමින් මතක තබා ගන්නකොට ඒක කෙලෙස් මිශ්‍රව මතක තිබ්බට පස්සේ ඒක ඇතුලේ පින්වත්නි කර්ම රැස්ෙන්න ගන්නවා. ඒවා සම්බන්ධ ඒක තමයි පින්වත්නි ඒ කර්ම රැස්වීම විසින් තමයි ඊළඟට ඔයගලඟ විඥාණය කොහෙද පිහිටන්නේ කියන එක තීරණය වෙන එක තමයි භවපච්චය ජාති කියන්නේ. පටිච්චසමුපාදේ භවපච්චය ජාති කියන්නේ ඒ පිහිටන ජාතියට අනුව ජාතිපච්චය ජරා මරණ. ඊට සාපේක්ෂව තමයි ජරා මරණ දුක. නිරේ ඉපදුනම නිරේට සාපේක්ෂව මෙහි ඉපදුනම මෙහිට සාපේක්ෂව තිරිසන් ලෝකෙ ඉපදුනම ඊට සාපේක්ෂව ඒකට තමයි කියන්නේ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං කියලා. ඊතා ගැඹුරු මානසික කියවීමක් තමයි බුදුරජාණන් වහන්සේ මේ කරලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ විදියට අර පන්සලේද පල්ලියේද කැලෑවේද කියලා අදාළ කමක් නැහැ. ඒ වගේ යම් සංසිඳීමක් තියෙන එක සංස්කෘතිකයි. අවස්ථානුකූල නිවෙනවා. ඉතින් මේ සංස්කෘතිය පරමාර්ථ ඇත්තක් දිනනවා කියලා මිනිස්සු පිළි අරගෙන ඉන්නවා. සංස්කෘතියේ පුද්ගලයාව නිවනවා. එක්තරා නිවීමක් තියෙනවා. ඒක පැහැදිලිව බැලුවාම එයාගේ කාය භාෂාව දිහා බැලුවා. එයාගේ කාය භාෂාව කියන්නේ අපි ඒකට කියන්නේ බොඩි ලැන්ග්වේජ් එක කියලා. ඒක දිහා බැලුවා තියා උදී හිටියට වඩා වෙනස් ඇත්තටම හරි. පන්සලට ගිහින් ආවන් පස්සේ බැලුවාම තේරෙනවා. කතා කරද්දි තේරෙනවා. භාවිතය තුළ තේරෙනවා. එයා ඇඳගෙන ඉන්න විදිහෙන් තේරෙනවා. සංස්කෘතිකයි ඔක්කොම සංස්කෘතිකයි. මෙහෙම දැන් ඔයාලා මෙහෙට එන්නකොට ওই විදියට එන්න ඕනේ. එතකොට තමයි මම බණ කියන්නේ නැත්නම් බණ කියන්නේ නැහැ කියලා හිමිකක් නැහැ නේ. නමුත් අපි සංස්කෘතික නිසා මෙහෙ එනකොට ඔහොම තමයි එන්නේ. එහෙම සුදු ඇඳගෙන මෙන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි ඉතින් එහෙම ආවාම ඒක සංස්කෘතිකයි. අපි බණ කියන එක සමහර පැවිද්දෝ ඉන්න පුළුවන් බණත් නවත්තන්න පුළුවන් ඕකට. එතකොට සංස්කෘතියට කොහොම බැහැගෙන දෙයක්. එතකොට එයාව ගිනි ගන්නවා අර සංස්කෘතික රටාව ඇතුලේ යම් කෙනෙක් නැත්තම් එකට අවනත නැත්තම් එයාව ගිනි ගන්නවා. ඒකයි පන්සල්වල බෝඩ් වලම ගහලා තියෙන්නේ සුදු ඇඳගෙන ඉන්න ඕන මෙහිනවනා. නැත්තම් එහෙම ගේට්ටුන් අරින්නේ නැහැ කියලා පන්සලේ බෝඩ් එකේ ගහලා තියෙනවා. හිස්සසුන් මෙහි බෑ. හිස්සසුන් දාගන්න නැතුව මෙහි ඉන්න ඕන කියලා බෝඩ් එකේම ගහලා තියෙනවා. ඒතර ඔය එකක්වත් නිවනට කිසිම සම්බන්ධයක් ඇති ඒවා නෙමෙයි. ඒ ඔක්කොම අවස්ථානුකූල. එතකොට ඒවා වැඩම්ම නෑ නෙමෙයි, ඒවා හොඳ දේවල්. ඇයි ඒවා කොච්චර හොඳයිද? මෙහිදී යම් කිසි ආකාරයක මානව බැඳීම අපි අතර තියෙන ගනුදෙනු ඉතාම ඉහළ ආචාර ගෝචර විදියට, ආචාර ධර්ම වලට අදාළ විදියට ඉතාම ශිෂ්ට සම්පන්නව ගෙවන්න සංස්කෘතිය උදව් කරනවා. ඒ සංස්කෘතිය ඇතුලේ ගොඩනැගිච්ච තව තව උපසංස්කෘතීන් තියෙනවා. හරි, ඒ උපසංස්කෘති නිවන නෙමෙයි. එතකොට ඒවා ඔක්කොම යම් කිසි සංසිඳීමකට උදව් කරන. හැබැයි ප්‍රධාන දේ මොකද්ද? ප්‍රධාන දේ තමයි බුද්ධ ශාසනයේ ප්‍රධාන දේ තමයි මම කොච්චර අර බුදුරජාණන් වහන්සේ වදාලා අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා සංඛ්‍යාත ආර්ය මාර්ගයට මම එකතු වෙන්න දක්ෂයිද කියන එක තමයි ප්‍රධාන සාකච්ඡාව. නමුත් අද ගොඩාක් අයට ඒක අමතක වෙලා තියෙනවා. ඒ ප්‍රධාන සාකච්ඡාව අමතක වුණාට පස්සේ පොඩ්ඩක් නිවෙනවා, ආය ඇවිල්ලෙනවා. හොඳට බලන්නකෝ ලංකාවේ මිනිස්සු දිහා. පොඩ්ඩක් නිවෙනවා, ඒ වුණාට ඇවිල්ලෙන්න ගියාට පස්සේ වේගෙන් ඇවිල්ලෙනවා. පාරේ ඇක්සිඩන්ට් එකක් වුණාම බලන්නකෝ, එයාලට වැඩන්නේ හාමුදුරුවෝද ඉන්නේ කවුද වැඩන්නේ. පන්සලට ආවට ආවන් පස්සේ බලන්න එපා, හතරට පහට නැමිලා ඉන්නේ වන්දනා කරන්න. ආයේ මේ පාවි යනකොට ඕම අයින් වෙලා මේ මහා විශාල දැන් මේ මගඵල ලැබයි වගේ ඉන්නේ. ඒ සංස්කෘතික ශාවකයෝ එහෙම තමයි. ඒ වුණාට පාරේදී බලන්නකෝ එයා හම්බුණාට පස්සේ. පාරදි හම්බුනම් බලන්නකෝ, කඩේකදී හම්බුනම් බලන්නකෝ. භික්ෂුවකකින් හරි කමන්නේ කීයකරි ඔය කඩවල් වල ඉන්න සමහර මුදලාල්ල ආඳුරු කෙනෙක් හරි කමන්නේ රවට්ටලා කීයකරි ගන්න පුළුවන්. ඒ වුණාට යා බුදු පිළිමේ තියාගෙන හඳුන් කුරු පත්තු කරගෙන ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේව සැබෑ දර්ශනී කියන්නේ හඳුන් කුරු පත්තු කරන මට්ටමට ප්‍රතිමාව තියාගෙන ඒකට පහන් පත්තු කරලා ඉන්න එක මත නෙමෙයි. එතකොට දැන් භික්ෂුවකකින් වුණත් ඉතාම මිල සමහරට ඉතාම අධික මිලක් යා නියම කරනවා සමහර ඒවාට. ඇත්තට මෙච්චර මිලක් ඊට පස්සේ භික්ෂුවට ඒ අධික මිල නියම කරන්න කලින් එයා ගොඩාක් කරුණු කියනවා. එයාගේ ලාභේ ලබා ගන්න. ඒ කරුණු 80% විතර බොරු. සමහරට එයා පන්සලේදී බුද්ධම සංගමයකින් උතුරු සළුව දාගත්තම එයා වගේ කෙනෙක් නැහැ ඊට පස්සේ. එහෙනම් අපිට තේරෙනවා මේ සංස්කෘතික ශ්‍රාවකයා අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙල නැති වෙන හැම වෙලාවකම එයා කෙලෙස් වලින් බැට කනවා. එනසා අපි මේ කාලේ අපි ප්‍රධාන සාකච්ඡාව කරගන්න ඕන අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙල. ඒතර අදි සීලය කියනකොට ඕහාඳුරනේ අපි හොඳට සිල් ගන්නවා, මේ බලන්න අදත් සිල් අරන් ආවි කියලා ඔයාලා කියාවි. ඔය පන්සිල් කියන එකත් සංස්කෘතිකයි. ඒක අපේ ප්‍රධාන දාර්ශනික සංස්කෘත පන්සිල් කියන එක බුදුරජාණන්සේ අනුදැන වදාළ එකක්. ඇත්තටම ඒක බුදුරජාණන්සේ නොවදාළ එකක් නෙමෙයි, ඒක බුදුරජාණන්සේ වදාළ එකක්. හැබැයි පන්සිල් කියන්නේ සමකාලීන ಭಾರತೀಯ ඉගැන්වීම් වලට අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේට කලින් පන්සිල් තිබිලා තියෙනවා. නම් ලංකාවේ මිනිස්සු පිළිගන්න අකමැති වුණත්, එතකොට එහෙනම් බුදුරජාණන් සවදාළ පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා ඒ සමකාලීන හොඳ දේවල් වලට ප්‍රශංසා කරලා තියෙනවා. එච්චරයි. එතකොට මේ මොකක්වත් නැති මිනිහෙකුට සමකාලීන ಭಾರತೀಯ ඉගැන්වීම් වල තිබ්බ පන්සිල් ඊටම හොඳ දෙයක්. හැබැයි අදි සීල කියන්නේ එකට නෙමෙයි. අදිශීල කියන්නේ ඊට වඩා ගැඹුරු එකක්. අදිශීලයේ කියලා කියන්නේ මම මේ වෙලාවේ ඇස කන නාසය දිවකය මනස පාවිච්චි කරද්දී රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු අසුරු කරද්දී ඒ අරමුණු පදනම් කරගෙන ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම් කියන ඒවායින් පුළුවන් තරම් අයින් වෙලා ඉන්න දරන ඇසී සංවරය. මං කොච්චර ඇස සංවරයි කියලා කියන්නේ අර ඇලින්නේ ගැටෙන්නේ මුලාවෙන්නේ තෘෂ්ණා කරන්නේ නැති මට්ටමන මං ඇහැ තියාගෙන ඉන්නේ නැති හැකියාව. ඒක ප්‍රබල හැකියාවක් නෙමෙයි. ප්‍රබල හැකියාවක් නෙවෙන්නේ අපිට එහෙම කරගෙන ඉන්න බෑහැ. හොඳට බලන්න අපි රූප දකිද්දි හරියට අපි ඇලෙන කමක් ගැටෙන කමක් එනවා. පැවිද්දොන්ඩ පවා එහෙම එනවා. එතකොට ඒක අසාර්ථක නිසා තමයි අදි චිත්ත කියලා එකක් දේශනා කරන්නේ. ඒ කියන්නේ හිත වඩන කම. ඒ හිත වඩනකොට මේ හිත ටික කාලයක් වඩාගෙන යනකොට අර ඇලෙන ගැටෙන මුලා වෙන තණ්හා කරන ගති ඔක්කොම හිතට න්යයිති. දැන් පින්වත්නි ඇහින් රූප දැක්කාම ඇලින්නේ හිතින්නේ. අපි ලෝකෙට වටිනා ඒ රූපයට වටිනාකම දෙන්නේ හිතින්. සිතින් තමයි වටිනාකම දෙන්නේ. ඔයාලට පුළුවන්ද මේ බලන්න මගේ වටිනාකම ඔයාලට කොච්චර වටිනාකම දීලා තියෙනවද?
කියලා ඔයා කොච්චර මට මාව කොච්චර වටිනවද කියලා මේ බලන්න මගේ වටිනාකම කියලා ඔයාලට මේ වටිනාකම තක්සේරු කරලා පෙන්නලා ඉන්ද්‍රිය සීමාවට ගෙනල්ලා දෙන්න පුළුවන්ද? දැන් අපි කියනවා මම ඔයාලට ගොඩාක් වටිනාකම දීලා තියෙන්නේ කියලා. හරි, ඔයාමට කොච්චරක් වටිනාකම දීලා තියෙනවද කියන එක ඉන්ද්‍රිය සීමාවෙදී අපිට ලිහලා පෙන්වන්න පුළුවන්ද? මොකක්වත් කරන්න බෑ. ඒ ඉන්ද්‍රිය සීමාවෙදී පෙන්වන එක අභෞතිකයි, භෞතික නෑනේ. ඒ කියන්නේ සිතේ වටිනාකම රැඳිලා තියෙන්නේ. එතකොට සිතින් තමයි වටිනාකම දීලා තියෙන්නේ. එතකොට දැන් අපි සමහරට ඇලිලා ඇලිුන් නෑ වගේත් ඉන්නවා. බැලුවාම ඇලිලා නෑ වගේ. දැන් සමහර අපි සමහර වටිනාකම දුන්නාය. එයාලා දන්නෙත් නෑ අපි මෙච්චර වටිනාකම දීලා කියලා. ඒක හිතේ තියාගෙන ඉන්නවා. ඒක භෞතික නෑ. එතකොට ඇලෙනවා කියන එක හිතට ආйти දෙයක්. ගැටෙනවා කියන එක ඒකත් හිතට ආйти. ගැටෙනකොට ඒකට අනුව රූපේ හට ගන්නවා. එතකොට ඇස් දෙක දිහා බැලුවත් ඔයාර කේන් තියන්නේද ඉන්නේ කියලා කියන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ගැටෙනවා ඒක කායි කයස් දිහා බැලුවම කියන්න බෑ. හැබැයි ඒ ගැටෙන එක හිතින් එන්නේ. ගැටෙන එකත් එක්ක අමනාපකම හිතින් එන්නේ. පටිඝ අනුසය හිතට ආйти. ඒක අභෞතිකයි, භෞතික නෑ ඒක. ඒක එළියේ ලෝකෙදී පෙන්වන්න බෑ ඒක. එතකොට මේ මුලා වෙලා ඉන්නකම ඒක හිතට ආйти. එයා සිතින් මුලා වෙලා තියෙන. එයාගේ S2 දිහා බැලුවාම එයා ඉන්න විදිය, වාඩි වෙලා ඉන්න විදිය කතා කර ඒක හොයන්න බෑ මුලා වෙලා කියලා. මුලා වෙච්ච කෙනෙක් නුමුලා වුණා වගේ ඉන්න පුළුවන්. එතකොට මුලා වෙන්නේ සිතින්. තණ්හා කරන්නේ හිතින්. තණ්හාව යන්නේ හිතින්. දැන් බලන්නකෝ අපි හොඳට කල්පනා කරලා බලන්න. අපේ තණ්හාවේ පරිමාව භෞතික සීමාවක් ඇතුළේ අපිට විග්‍රහ කරන්න බෑ. සමහර ඒවාට බොඩාක් තණ්හා කරනවා. නමුත් අපි තණ්හා කරන්නේ නැහැ වගේ ඉන්නේ. එහෙනම් ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා, තණ්හා කරනවා, ඡන්දයක් හදා ගන්නවා, රාගයක් හදා ගන්නවා. ඒවා ඔක්කොම භෞතික නැහැ. සිතට ආйти ඒවා. ඒවා සිතට ආйти. මෙන්න මේ සිත තුළ පැන නගින ඇලෙන, ගැටෙන, මුලා වෙන, තණ්හා කරන ගතිය වැඩි වෙන්න අපිට එළියේ වැඩ වැඩි. මිනිසුන්ට ගොඩාක් වැඩ වැඩි වෙලා තියෙන්නේ කෙලිස් වැඩිකමට, තණ්හාව වැඩිකමට. දැන් එහෙම මේ ඇත්තටම යාට තණ්හාව වැඩි වෙන්න යාට වැඩ ගොඩාක් කියදෙනවා. පුදුම වැඩ ගොඩක් තියෙන්නේ. අනික යා මැරෙනකොට ওই වැඩ ඉවර කරලා මැරෙන්නෙත් නැහැ. හොඳට බලන්නකෝ. මේ වැඩ කරලා ඉවර වෙන දවසක් ඉන්නේ නැහැ. එනිසා ඔයාලගේ ওই වැඩවල ඉවර වෙන්නේ නැහැ. ඒක ඉවර වෙයි කියලා එතකොට මොකද්ද දැන් ඔබ වහන්සේලා කියන්නේ? මේ ස්වභාවය අවබෝධ කරගන්නවා විනා වෙන විකල්පයක් නැහැ. එතන අවබෝධ වෙන්න වෙන්න සිත ඇලෙන එක අඩු වෙනවා, ගැටෙන එක අඩු වෙනවා, මුලා වෙන එක අඩු වෙනවා, තණ්හා කරන එක අඩු වෙනවා, නිකන් අඩු වෙලා යනවා. නිකන් ඇලෙන්නේ නැහැ පින්වත්නි. ඒ ඇලින්දිපා ඇලුනොත් අවුල් තමයි කියලා කියන්න ඕනේ නැහැ. දැන් අපි කියන එක විතරනි කරන්නේ. කිව්වට ආයෙත් ගිහින් ඇලෙනවා. මේ හැමදාම බණ කියනවා. නමුත් මිනිස්සු ඇලෙන එක නවත්තලා නැහනේ. ගැටෙන එක නවත්තලා නැහනේ. එතකොට මුලා වෙන එක නවත්, තණ්හා කරන එක නවත්තයිද? දැන් අද පින්වත්නි, තණ්හාව තමයි දුක හදන්නේ කිව්වට ඔයාලා ගිහින් තණ්හා කරන එක නවත්තයිද? නවත්තන්නේ මේ ටික ඔක්කොටම සාදුකාර දෙන්නේ මේ මැදිරිය විතරයි. ආයෙත් එළියට ගියාම රූප තණ්හා උපදිනවා. ඒකට අදාළ විතර්ක ਵਿਚාර හිත තුල හට ගන්නවා. රූපය දැක්කම ඒකට අදාළ සිතුවිලි ගලන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ ඇසටත් තණ්හා කරනවා. ඒ තණ්හාවේ පුදුම විකාශනයක් තියෙන්නේ. එයා ඇසටත් තණ්හා කරනවා, මම තමයි දැක්කේ කියලා. රූපේටත් තණ්හා කරනවා, අනේ ඕක මට තිබ්බනම් හොඳයි කියලා. එයා සිතටත් තණ්හා කරනවා, වටිනාකම යන හිතටත් තණ්හා කරනවා. ඊට පස්සේ ඒ ලෝකේ නැවත නැවත පේන එකටත් ආසයි. ඒකනේ ගිහින් බලලා ඉන්නේ. ගිහින් බලලා ඉඳී තිනවා. මම්මි ආවේ බලලා යන්න කියලා කියනවා. අපරාධිනේ ආවේ නෑ, ඒ උනාට ඔයා බලන්න නැතු ඉන්න බෑ කියලා කියනවා. ඇයි? නැවත නැවත පීන මට්ටමටත් එයා තණ්හා කරනවා. ඇත්තටම යා ඔයා ගැන හිතලම ඇවිල්ලා නෙමෙයි. එයා නැවත නැවත පීන මට්ටමට ආසයි. මේ අපි ලෝකෙට ආසා නෑ පින්වත්නි. අපි හිතනවා අනේ යා මං වෙනුවෙන් ඉන්නවනේ ඒ ඇති කියලා. පින්වත්නි, අපි වෙනුවෙන් කවුරුත් නැහැ. එයා ආසා කරන්නේ යා නැවත නැවත මේ පීන මට්ටම එනවට එයා ආසයි. ඒකෙන් එයාට ආස්වාදයක් උපදිනවා. ඒ පේන මට්ටමට දැන් මට පහුගිය කාලේ අර කොවිඩ් කාලේක මහත් එක්කෝ ඒක අර දිස්ත්‍රික් අතර යන්න බෑනේ. මේ කොළඹ ඉඳලා යා නිකන් හූල්ල හිටියා. අනේ මට මේ ගෙදර ගිහින් එන්න විදියක් නැහැ කියලා නුවර. ඊට පස්සේ මේ මම යන දවසක මේ අපිට ওই දේශනාවලට යන්න මේ වෙන විශේෂ වැඩපිළිවෙලක් තිබ්බා. ඒ යන දවස අනේ සොනස මාවත් දාගෙන යන්න කියලා හැමදාම කෝල් උදෙත් කෝල් කරනවා, තව පැයකිනුත් කෝල් කරනවා. අද වඩිනවද කියලා අහනවා. ඊට පස්සේ ගිහිල්ලා එන ගමනුත් ඒ මහත්තයගෙන අනේ දැන් යාන්තම් ඇති ස්වනස ගෙදර ඇවිල්ලා දරුවන්ගේ මූණ ටික බැලුවම ඇති කියලා. එතකොට දරුවන්ගේ මූණ බැලුවම අපිට හිතෙන්නේ මේ අනේ දරුව කිරීමා පුදුම ආසාවක් මෙයාට තියෙන කියලා. නෑ පින්වත්නි, අර දරුවව නැවත නැවත දකින්න මට්ටම එනකොට එයාට එකින් ආස්වාදයක් උපදිනවා. එයා එයාගේ ආස්වාදයේ වෙනුවෙන් ඒ නූර ගිහින් තියෙන. දරුව වෙනුවෙන්ම නෙමෙයි ඔන්න ඔය වගේ බැලුවට පස්සේ අපිට ගැඹුරින් බලනකොට එක තැනකදී එක දෙයක් වැටහෙනවා. මොකද්ද වැටෙන්නේ? සියලු දෙනා තමන්ගේම සිත් ප්‍රවාහයට තණ්හා කරමින් සිටින බව. එච්චරයි. තම තමන් තම තමන්ගේ ආස්වාදයේ වෙනුවෙන් වැඩ කරන බව. ලෝකේ කිසිවෙක්වත් කිසිවෙකු වෙනුවෙන්වත් වැඩ කරන්නේ නැති බවත්, තම තමන් තම තමන්ගේ සිතුවිලි වෙනුවෙන් තමන්ගේ සිතේ උපදින ආස්වාදයේ වෙනුවෙන් එයා තුල අර දරුව දකින්න නැතුව ඉන්නකොට එයා තුල හට ගන්නවා දුක් වේදන. එයා ඒකට කැමති නැහැ, එයා ආස්වාදයට. එයා කැමති සුඛාස්වාදයට. ඒ සුඛාස්වාදේ වෙනුවෙන් දරුවව දැක්කට පස්සේ එයා තුල උපදින ඒ සුඛාස්වාදයෙන් එයා සම්තෘප්තිමත් වෙනවා. එයා ආසා කරන යාගේ සුඛාස්වාදයට. එයා ප්‍රතික්ෂේප කරන යාගේ දුක්ඛාස්වාදේ. එතකොට එහෙම බැලුවාට පස්සේ තම තමන්ගේ සිත් ප්‍රවාහය වෙනුවෙන් ආසා කරමින් ඉන්නවා. එච්චරයි. ඒ නිසා තමයි බුද්ධ ශාසනය කියන්නේ පින්වත්නි, ලෝකේ අවබෝධ කරන්න එපා, සිත අවබෝධ කරන්න. සිත අවබෝධ කරන්න අවබෝධ කරන්න සිත සංසිඳිලා යනවා. ඒ කියන්නේ මේ සිත අවබෝධ කරන්න පින්වත්නි සිත නිවෙන්න පටන් ගන්නවා. ඒක ලෝකේ කවුරුත් දන්නේ නැහැ. එතකොට සිත අවබෝධ කරන්න වෙන්නේ ප්‍රඥාවකින්. ඒ ප්‍රඥාවට අදාළ ධාරිතාවය අපේ මනසේ නැති නිසා තමයි අපි අර සමාධි කුසලතාවයි භාවනා කරනවා කියන්නේ. ඒක අපි වැඩියෙන් කෙලෙස් වලින් බැටකන ප්‍රමාණය තෝරගෙන ඒක තමන් තෝරගන්න ඕන. මේ දැන් ඇවිල්ලා අපෙන් අහලා වැඩක් නැහැ. දැන් මම එද්දී එක නෝනා කෙනෙක් කතා කරලා මේ විපල්ලාස ගැන අහනවා. මං කෝ අපෝ අපෙන් අහන්න එපා, උකට බණ තියෙනවා. ඔය වගේ කතා වෙනුවෙන් කතා කරන්න එපා. ඒකට බණ ඕනනම් අහගන්න කියලා මම ෆෝන් එක තිබ්බා. ඒතර සමහරට යාට මගේ දේශනා මං කතා කරපු ශෛලිය ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැටුම ඇති වෙන එකත් කමක් නැහැ. හේතුව මේ සමහර අය ඉන්නවා දැන් අද බොහොම හොඳින් කතා කළොත් එමේ හෙට මේ දවල්ට ගන්නවා. දැන් අද හොඳට කතා කරා කියමුකෝ. ආ එහෙමද නෝනා, මේ විදියට බලන්න, මේ විදියට දේශනා ඇති, එහෙම කිව්වා. ඊට පස්සේ මම හොඳ අත්දැකීම් තියෙනවා. ඊට පස්සේ පහු වෙනතර ගන්නවා. දවල්ට අර ගන්නවා 12ට විතර. වැඩක් නැහැනේ 12 වෙනකොට නෝන්ලාට ගෙවල් වල. අරගෙන මේ අහනවා මේ අනේ ස්වානස වළඳලා එහෙමද ඉන්නේ කියලා. එතකොට මම අහනවා ඇයි ගත්තේ වැළඳුවාද බලන්න. ඒ වැඩ නැති වුණාම එහෙම තමයි. ඒ නිසා මේ අපිට ඇත්තටම කතා කරලා වැඩක් නැහැ මේ වෙලාවේ. ඕගොල්ලෝ කරන්න ඕනේ එකම එක දෙයයි. මොකද්ද? ඕගොල්ලන්ගේ සිත නිවා ගන්න දාලා විශාල ධර්ම කොටස පැහැදිලි කරලා තියෙනවා. තම තමන් නිවිල යන එච්චරයි. ඒ නිවේ ඒ තමන්ට නිවෙන්න අර සමාධි කුසලතාවයේ කියන එකට අදාළ ගොඩක් දේශනා තියෙනවා. විදර්ශනා ක්‍රමම දහස් ගාණක් කියලා තියෙනවා. විදර්ශනා ක්‍රම දහස් ගාණක් අපි දේශනා තියෙනවා. ඒව කරන්නේ නැතුව කතා කරන එක තේරුම. හැබැයි ඒව කරන කෙනෙක් කතා කළොත් එහෙම අපි කවදාවත් මගහරින්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒවා කරන කෙනෙක් කතා කළොත්, එයා කරන බව එයාගේ කතා බහින් අත්දැකීම් වලින් තේරුණොත් ආය ආයෙනම් කමක් නැහැ, මම හවස කතා කරන්නම් කියලා ඒ වෙනුවෙන්ම හරි යමතුමක් ගන්නවා. අපි හිම වැඩ පිළිහිලකුත් තියෙනවා. දැන් ගොඩාක් වෙලාවට වෙලා තියෙන්නේ අර සමාධි කුසලතාවේ නැහැ. ඒකට තමන්ගේ හිත අඳුන ගන්න ඕනේ. ඒ තමන්ගේ හිත අඳුන ගන්නකොට එයාට තේරෙනවා මම මොන වගේ තත්වයකින්ද බැටකන්නේ කියලා. දැන් රාගේ වගේ ස්වභාවයක් වැඩි නම් අපේ හිතේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්, පැවැත්මට අදාළ සාධකයක් කියලා අපි දේශනාවේදී මුලින් කිව්වේ. එතකොට අපේ කතාව තියෙන මේ පැවැත්ම දුකක් කියලා දකින එක. එතකොට පැවැත්ම දුකක් කියලා දකිනකොට පැවැත්ම නොපැවැත්ම පිළිබඳ අදහසක් එනවා. අනේ පවතින්නේ නැත්තම් හොඳයි, උපදින්නේ නැත්තම් හොඳයි, ආයෙ භව කර්ම රැස්සෙන්නේ නැත්තම් හොඳයි. නැවත නැවත ඇහෙන් ලෝකේ අත්දැකලා මේ ලෝකයට වටිනාකම් දීලා ඇහෙන් රූප නඩත්තු කරන්නේ නැති නඩත්තු කිරීම ඇතුළේ ඉතා විඩාබර ගමනට මට එකතු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. ඒකනේ ඔයාලට හිතෙන්නේ අනේ මහාන වෙන්න තිබ්බනම් හරි හොඳයි කියලා අවුරුදු 40 50 යනකොට හිතෙනවා. ඇයි අර නඩත්තු කිරීම වැඩි වෙනකොට ඒක යාට දුක විතරයි තියෙන්නේ, පීඩා විතරයි තියෙන්නේ, මහා වෙහෙසයි යාට ඒක. එතකොට යාට හිතෙනවා අනේ මේ සම්බාධක ගොඩ නැගුණ නැත්තම් කොච්චර හොඳයිද කියලා. අර කෙලෙස් වැඩිකමට සම්බාධකයේ ඇති වෙනකොට එහෙම හිතෙන්නේ නැහැ. කෙලෙස් බල එතකොට ඒ කෙලෙස් මඩින ක්‍රම ගොඩක් තියෙනවා. දැන් රාගයේ ගොඩක් බලවත් නම් අසුභය වගේ කමටහන් තියෙනවා. විනාඩි 10යි 15යි කරන්න ඕන දවසට. ගොඩාක් කේන්ති යනවා නම් මෛත්‍රී සමාධි වගේ සමාධි මෛත්‍රී වඩන ක්‍රම ගොඩක් තියෙනවා. හිත කලබලයි නම් ආනාපාන සතිය වගේ ගොඩක් විතර්ක වලින් බැට කනවා නම් ඒකට ආනාපාන සති පබ්බේ වගේ ඒක වඩන ක්‍රම ගොඩක් තියෙනවා. නිකන් වටිනාකම ලෝකේ වැඩියෙන් පේනවා නම් අනිත්‍ය සංඥාව වගේම පේන ගොඩක් දේශනා තියෙනවා. මම කියන මමත්වේ වැඩියෙන් මෝරනවා නම් අනාත්ම සංඥාව වගේම තියෙනවා. ඒ වගේ අපි ගොඩක් ඔය හැබැයි ඉතින් මේකට තමන්ගේ කෙලෙස් වල හැඩේ තමන් අඳුන ගන්න. මොකද්ද ඔයගොල්ලෝ බැටකන කෙලෙස් හොයන්න බෑනේ අපිට. තම තමන් තම ඒ කියන්නේ ඉස්සලම් බුද්ධ ශාසනය කියන්නේ තමන්ගේ හිත දිහා බලන්න කියලා. හිත දිහා බලනකොට තමන්ගේ කෙලෙස් පෙනේවි. ඒ කෙලෙස් වලට අදාළව භාවනා කරනවා. හාමුදුරුවෝ කියන ඒවාම කරන්නේ නැහැ. හාමුදුරුවෝ එක එක ඒවා කියනවනේ. දැන් අපි බලන්නකො අපි දේශනා 20ක් ගත්තොත් 20 විදියකින් කියන්නේ. ඇයි? එතකොට ඒ දේශනා 20න් ඔයාලා එකක් අහලා කරන්න යනවට වඩා දේශනා ටිකක් අහලා බලන්න ඕන. එතකොට යාට යාගේ සිත පළවෙනි එක තමයි බුද්ධ ශාසනයේ තමන්ගේ ඇතුළ දකින්න එක. එතකොට තමන් මොන වගේ මට්ටමේ කෙලෙස් වලින්ද බැටකන්නේ කියලා තමන්ට පේනවා. පෙනුනට පෙනෙනකොට බය වෙන්න ඕනේ නැහැ. අපෝයි මම මේ වගේ කෙලෙස් වලින් බැටකනවා නේද කියලා කනස්සල්ලක් හදාගන්න ඕනේ නැහැ. එහෙම බැටකනකොට යා දකින්න ඕන මේ කෙලෙස් වල මම මෙහෙම බැටකන කෙනෙක්. එච්චරයි. අන්න කුසලයේ උපදින්න පටන් අරන්. තමන්ගේ සිත මොන මට්ටමේ දුර්වල කෙලෙස්යකින් බැටකෑමත් කමක් නැහැ. ඒක ඔයාලට පේනවා නම් ඒ පේනකම තමයි කුසලය කියන්නේ. ඒ පෙනුනට පස්සේ ඊට පස්සේ විකල්ප ක්‍රම වලට යනවා. පින්වත්නි මම බැඳිච්ච කෙනෙක් කියලා අඳුන ගන්න එක තමයි පළවෙනි කුසලය. රාගයෙන් බැටකන කෙනෙක් කියලා අඳුන ගන්න එක තමයි කුසලයේ. බැටකෑවට කමන්නේ. ඔක්කොම කෙලෙස් වලින් බැටකනවා. ගිහි පැවිදි අපි ඔක්කොම කෙලෙස් වලින් බැටකනවා නිවන් දකින්නකම්. එහෙම බැටකෑවට කමක් නැහැ. එහෙනම් දැන් මොකද කියන්නේ? මම මෙහෙම මෙන්න මේ වගේ කෙලෙස්යකින් තමයි මම මේ දවස්වල බැටකන්නේ. ගොඩාක් කෙලෙස් වලින් බැට කනවා. වැඩියෙන් බැට කන කෙලෙස් තියෙනවනේ. ඒ ටික අඳුන ගන්නවා. ඊට පස්සේ අඳුන ගත්තට පස්සේ දැන් ඒ මේ පිනතුන් කරන්න ඕන. දැන් උදාහරණයක් මම බැඳිච්ච කෙනෙක්. මම බැඳිලා දෙවෙනි එක මම මොනවටද බැඳිලා තියෙන කියලා විශ්ලේෂණය කරනවා. දරුවට බැඳිලා, බිරිඳට බැඳිලා, ස්වාමියාට බැඳිලා, රැකියාවට බැඳිලා, ගෙදරට බැඳිලා, වාහනේ මෙහෙම බැඳිලා බැඳිච්ච එක විස්තර කර ගන්නවා මනසින්. තුන්වෙනි එක තවදුරටත් බැඳින්න ඕනේ නැ කියන සිත උපද්දව ගන්නවා. ඊට පස්සේ ඒක විස්තර කර ගන්නවා. මොකද ඒක විස්තරේ තවදුරටත් බැඳුනොත් බැඳීම් ඇතුලේ නඩත්තු කිරීම ගොඩක් තියෙන බව. පළවෙනි එක මොකද මම බැඳුණු කෙනෙක් කියලා දකිනවා. දෙවෙනි එක මම බැඳිලා තියෙන්නේ මොනවටද කියලා විශ්ලේෂණය කරනවා සිතින්. තුන්වෙනි එක තවදුරටත් බැඳින්න ඕනේ නැ කියලා හිතනවා. හතරවෙනි එක ඇයි තවදුරටත් බැඳින්න ඕනේ නැත්තේ කියලා විශ්ලේෂණය කරනවා. ඇයි බැඳුනට පස්සේ මේ නඩත්තු කරන්න වෙනවනේ? නඩත්තු නවත්තන්න බෑනේ. උදේම තාත්තා කෙනෙක් කෝච්චියේ තෙරපිලා කොළඹ වැඩට ඉන්නේ බැඳිච්ච නිසානේ. ආසාවෙන් එනවද උදේම නැගිටලා? හරි සනීපෙට උදේම 4ට විතර නැගිටලා කෝච්චියට ගොඩ වෙනවද? නෑ, බැඳිච්ච කමට ඔය වැඩ කරන්නේ. එයා කැමැත්තෙන් නෙමෙයි ඔය ඉන්නේ. ඒ කියන්නේ බැඳිච්ච කම ඇතුලේ වැඩ දකින්නවා. එතකොට එයාගේ හිත අර මේ නොබැඳීම සම්බන්ධ අර්ථයකට විවෘත වෙනවා. පස්වෙනි එක තමයි මේ බැඳීම් ඇතුලේ තමන්ගේ වැඩ කොටස් ටික යුතුයකම විදියට දකිනවා. හයවෙනි එක ඒ යුතුයකම් ඔක්කොම පිනක් විදියට සලකනවා. ඒ කියන්නේ මම ආද වැඩ කරන එකෙන් කාගේ හරි කුස පිරෙනවා නම් ඒක අනේ මට පිනක් කියලා හිතනවා. ඒ කියන්නේ තමන්ගේ යුතුයකම් ටික ඇතුලේමයි පින දකින්නේ. අද මම මේ විදියට වැඩට යන එකෙන් අපේ ගෙදර 5 දිනක් ඉන්නවනම් 5 දිනාම ඉතා පහසු ජීවිතයකට යනවා. ඒ 5 දිනාටම ආහාර ලැබෙනවා. 5 දිනෙක්ගේ කුස පුරවන්න මට මගේ කාලය කැප කරන්න වෙලා, ධනෙ කැප කරන්න වෙලා, ශ්‍රමය කැප කරන්න වෙලා, මහන්සි වෙන්න වෙලා, නිදි වරන්න වෙලා, 5 දිනෙක්ගේ සැපේ වෙනුවෙන් මම මගේ සැපේ අතහැරලා ඒක පිනක් විදියට දකිනවා. ඒ තමන්ගේ සැපේ අතහැරෙන එක ශාන්ත දෙයක්, ප්‍රණීත දෙයක් කියලා දකින. එතකොට උදින්ම වැඩට යන එක හරි ආස්වාදජනක වෙනවා. ඒක හරි ආස්වාදයි. එතකොට එයාට පේන්නේ වැඩට යනවා නෙමෙයි අතහැරෙනවා කියන එක. එයාට අතහැරෙන්නේ සැපය. ඒ අතහැරෙන එක එයාට පේන්නේ නිවන් මඟට උපකාරයක්. එතකොට හැමදාම එයා වැඩට යනකොට නිවන් මඟට කමටහන හම්බෙලා තියෙනවා. ඕන්න ඔය වගේ පින්වත්නි උපාය මාර්ග ගොඩාක් තියෙනවා. ජීවිතේ කවදාවත් අපි වැඩ නවත්තලා ගෙදර ඉන්න කියන්නේ නැහැ. වැඩන්නේ පින්වත්නි ඔෆිස් ගිහින් වැඩන්නේ මේ මේ තම තමන්ගේ කර්මනේ තම තමන්ගේ වෙන්නේ. ඒ නිසා අද හොඳට දොරවහලා නිදාගන්න කියලා අපි ඒවා කියන්නේ නැහැ. ඒක ඇතුලේ අපි කියන්නේ ඒක ඇතුලෙන් නිවනට එන්න පුළුවන්. ඒක ඇතුලෙන් අමා නිවන සම්බන්ධ ඒ කියන්නේ අතහැරෙන එකමයි නිවන. ඒතොර යාට සපේ අතහැරෙනකොට යා ඒක දකින්නත් නිවනට අවස්ථාවක් විදියට. මෙන්න මේ විදියට යම් කෙනෙක් විමසන්න ගියොත් එයා සදාතනිකව නිවෙන්න පටන් ගන්නවා. එතකොට එයාගේ ජීවන දර්ශනය ඇතුලේ තමයි විදර්ශනාවේ දර්ශනය හම්බ වුණේ යාට. ඒ නිසා ඉබඳු දැක්මක් පිණිස ඔය පිනතුන්ලා සියලු දෙනාටම මේ හෝරාවක ධර්මානුශාසනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ ප්‍රියංක සමරනායක මහත්මා, අනුසා සමරනායක මහත්මිය, කවීන් ඒශාන්, යසින්ද කියන දරුවන්. ඒ පින්නතුන් සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. මේ සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා. හැම දිනාටම කායික මානසික සුව සහනය වේවා. මේ ජීවිතයේ තුලදීම ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම මේ කුසල් සදාතනිකව ජීවිතය අතහැරීම පිණිස, ඒ අමා නිවනින් නිවී සැනසීම පිණිස උපනිශ්‍රය වේවා. මේ වැඩම කොට වදාළ පූජනීය මෙහෙණින් වහන්සේටත් අපි ආශිර්වාද කරනවා. මේ ධර්ම දානමය කුසල් එතුමියටත් මගඵල නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. ප්‍රියංක සමරනායක මහත්මාගේ මාර්තු මාස 27 වන දිනට යෙදෙන ජන්මදිනයේ වෙනුවෙන් අද විශාල පිරිසක්, පින්වත්නි පොඩි පිරිසක් නෙමෙයි මේ දේශන අහන්නේ. ඔබ දන්නවද සමහර ඔය ලංකාවේ ජාතික නාලිකා බලනවට වඩා වැඩි පිරිසක් මේ නාලිකා බලනවද? ලෝකේ විශාල පිරිසක්. ඒ කියන්නේ එච්චර උනන්දුවකින් මේ දේශනා කරේ නිද්දල්වාගෙන විශාල පිරිසක් ඉන්නවා. සමහර මේ වගේ රේටින් ගන්නෙ නැහැ. නමුත් මේ සමහර ওই රේටින් ගන්න නාලිකාවල උඩීම ලිස්ට් එකේ ඉන්නවට වඩා සමහර මේ නාලිකා බලනවා. ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ ඇත්තට. ඒ නිසා මේ රේටින් ගැන මේ බෞද්ධ නාලිකාවල කිසි අදහසක් නැහැ. අනික මේ පියෝ ටීවී වගේ තැන්වලින් ගන්නත් පුළුවන්. ඒව ගැනත් එච්චර උනන්දුවක් නැහැ. නමුත් මේ එහෙම වුණත් විශාල පිරිසක්. ඒ නිසා මේ ධර්ම දානය කරන මේක මේ ගෙදරක බණක් කියනවා වගේ එහෙම නෙමෙයි. ඊටාම මේ සරල සංසිද්ධියක් තමයි තියෙන්නේ. ආවා බණ කිව්වා, ඒකට අදාළ මුදල් හබල් ගෙවලා ආයතනික කටයුතු කළා, දේශනාව කළා, ගියා. ඒකට ඔයගොල්ලෝ දන්නවද විශාල පිරිසක් නිවෙනවා. ජීවිතේ කාමයන්ට වටිනාකම දුන්න මිනිස්සු ධර්මයට වටිනාකම දෙන්න පටන් ගන්නවා. ඒ වටිනාකම දෙන හැම වාරයකම ඔවුන් සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ලෝකයට සංසිඳීම වෙනුවෙන් මේ දේශනාවක් සිද්ධ කිරීමේ බරපතල කුසලය ප්‍රියංක සමරනායක මහත්මාට ජන්මදින සැමරුම් ධර්ම දානයක් හැටියට මේ කුසල් බලවත් වේවා. එතුමන්ට නිදුක් නිරෝගී සුව, චිරජීවනයේ වේවා, කායික මානසික සුවපත් බව වේවා, ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ප්‍රියංක සමරනායක මහත්මාටත් මේ සඳහා සම්බන්ධ වුණු පිනතුන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා, කායික මානසික සැනසිල්ල වේවා, ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසලානි සංසයන් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් ප්‍රියංක සමරනායක මහත්මාගේ නමින් මිය පරලෝගිය සියලු ඥාතීන්ටත්, දෙමව්පියන් වන මර්වින් සමරනායක පියතුමන්ට, ඩීඑම් ගුණසේකර පියතුමන්ට, සෝමා සමරනායක මෑණියන්ට, ඉන්ද්‍රාණී ගුණසේකර මෑණියන් සහ ප්‍රියංක සමරනායක මහත්මා සහ අනුෂා සමරනායක මහත්මිය ඇතුළු පින්නතුන් නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. 2025 පෙබරවාරි මාසේ 19 වන දින වියවුණු නන්දන බණ්ඩාර සොහොයුරාටත් මේ උතුම් කුසල් අනුමෝදනාව භවගාමී ජීවිත සුඛිත මුදිත කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණී කරපු පින්නතුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා, කායික මානසික සුවපත් භව වේවා. ලක්වාසි ලෝකවාසි සියලු දෙනාටත්, විශේෂයෙන්ම දේශකයන් වහන්සේ විචා අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ආශිර්වාද කරලා තිබෙනවා. මේ වැඩම කොට වදාළ පින්වත් මෙහෙණින් වහන්සේ ඇතුළු මේ පින්තුන් සියලු දෙනාට, විශේෂයෙන් මේ තරුණ දරුවන්ට, මේ හැම දිනාටම ජීවිතේ නව මානයකින් ගැඹුරින් කියවාගෙන ජීවිතේ ඉතා සංසිඳීමක් පිණිස මේ දේශනාමය කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරන් රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඔබ හැම දිනාටම තෙරුවන් සරණ.
මෝහක්ඛයෝ නිබ්බානං.